එදා හිටියේ නැද්ද?
හිටියේ නැහැ මහත්තයා කතා කරලා වුණා. මේක අරසයි මහත්තයා කතා කරලා තියෙනවා.
එහෙමයි.
අපි කිසි කටේලා කතා කරගෙන. ඔව්.
දුක්ඛාරේ සත්‍යයෙන් තේරුම් ගන්නම ඕන එකක් මොකද මේ? චතුරාර්ය සත්‍ය කියන එකේ ආර්ය සත්‍ය හතර එකක් තේරුම් ගත්තොත් හතරම තේරුම් ගන්නවා. අපි දුක්ඛාරේ සත්‍ය තේරුම් ගත්තා කියන්නේ එතන අනිවාර්යෙන් තියෙන්න ඕන සමුදය, නිරෝධ, මාර්ග කියන තුනක්. එහෙම නැත්නම් දුකට හේතුව තේරුම් ගත්තා නම් ඒත් ඔය හතරම අවබෝධ වෙන්න ඕනේ. ඒ ඥාන හතරම එනවා එක ඥානයක් එක්ක. එහෙම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ඥාන හතර එන එකට තමයි කියන්නේ මොකක්ද? කේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන හතර ඇතිවීමද කියනවා සම්මා දිට්ඨිය. ඒ හතර තේරුම් ගත්තේ නැත්නම් සම්මාදිට්ඨිය නැහැ. සම්මාදිට්ඨිය නැති වුණොත් මාර්ගය වඩන්න බෑ. අවස්ථාංගික මාර්ගය පටන් ගන්න සම්මාදිට්ඨියනේ. ඒතර මේ ලෝකෝත්තර මාර්ගය කියන එක නිවන් මාර්ගය කියන එක පටන් ගන්න තැන තමයි ඔය. මේ නුවණ හතරක් එන්න ඕන. ඒකේ පළවෙනි එක තමයි දුක කියන්නේ මේකයි. ඒ කියන්නේ දුක ආර්ය සත්‍යයක් විදිහට. එතකොට මේ අපිට ප්‍රශ්නයක් එනවා. දැන් අපි දන්න දුකයි දුක්ඛාර්ය සත්‍යයයි එකක්ද දෙකක්ද?
දෙකක්.
දෙකක් වෙන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක්ඛාර්ය සත්‍ය කියලා දෙයක් අවබෝධ වුණා මේක පෙර නොයසූ විරු දහම. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කරනවානේ මෙන්න මේ දුක්ඛාරය සත්‍ය කියන එක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොයසු විරු ධමක. එහෙනම් මේ අපි මේ සාමාන්‍ය කෙනා අත්දකින දුකයි දුක්ඛාරය සත්‍යයි කියන්නේ එකක් වෙන්න බෑ. ඒක තව ටිකක් අපි කිව්වොත් දැන් සිද්ධාර්ථ කුමාරයා දුක අවබෝධ කරේ කොයි වෙලාවේද? සාමාන්‍ය මට්ටම. ගිහි ගෙයි ඉඳලා සතර පෙර නිමිති දකිනකොට. නේ දුකක් තේරුම් ගත්තනි. ඒ දුක කවුද කියා දුන්නේ? චන්නේ. එතකොට අන්න ඒ මට්ටමද දුක්ඛාරස. එහෙම වුණා නම් චන්නේම තිකක් දුක්ඛේ ඥානං තිබුණා. එහෙම වෙන්න බැහැනේ. එතකොට අපි ඒ දැක්කේ මොනවද? මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් හාමුදුරනම කියන තිකනේ. එතකොට මහලු වෙන එක දුකයි, ලෙඩ වෙන එක දුකයි, මැරෙන එක දුකයි කියලා තේරුම් ගැනීමද මේ දුක්ඛාරය සත්‍ය කියන්නේ? එහෙම වෙන්න බෑ. ඊට වඩා ගැඹුරු දෙයක් වෙන්න ඕන. මොකද ඒක වුණා නම් බුදුහා බුදු වෙන වෙලා බුදු වෙලා කියන්නේ නැහනේ මේක පෙර නොයසු විරුධමක් කියලා. මේ අවබෝධ වුණේ එතකොට මේ අපි ලෙඩ වෙන එක දුක තමයි. හැබැයි ඒකෙන් නිදහස් වීමද මේ? ඒකෙනුත් නිදහස් වෙන්න ඕන තමයි. හැබැයි අපි දහම හොයන්නේ දැනට අපි දන්න ලෙඩවීම, වයසට යෑම, මරණය නිදෙන්නද? එහෙම කියමුකෝ. එහෙම වුණා නම් එහෙම අපි දන්න රහතන් වහන්සේලා නැත්නම් බුදුරජාණන් වහන්සේ වයසට ගියේ නැද්ද, ලෙඩුනේ නැද්ද, මැරුන්නේ නැද්ද? ඒ තුනම වුණා. එහෙනම් මේ ඒක නැති කිරීමක්ද මේ අපිට තේරෙන මට්ටම? එහෙම වෙන්නත් බෑ. හැබැයි හැබැයි උන්වහන්සේ දේශනා කරනවා මේ ඒ නිවන නිරෝධයේදී ජාති ජරා ව්‍යාධි මරණ නැහැ කියලා කියනවා. නේද? එහෙම වෙන්නත් ඕන. එමාට අපිට තේන විදිහට උන්වහන්සේලාත් බුදුරජාණන් වහන්සේ බවා ඒකට මුහුණ දුන්නා. අපිට පේන මත්තක් නේ. බුදුහාමුදුරුවෝ ආයකට ගියා ලෙඩ වුණා නේද? මරණයටත් පත් වුණා නේ. පිරිනිවන් පෑව කියලා වෙන වචනයක් දුන්නත් අපිට සම්මතෙන් මරණය නේ. ඒක පාලියෙන් තියෙනවා කායස්ස බේදෝ ඔය මරණය විස්තර කරන්නේ නැහැ. එතකොට ඒ කාලේ දැන් ඇත්තටම එතකොට අපිට ප්‍රශ්නයක් එනවා රහත් වෙනකොට මේ ටික අයින් වෙනවද? ජාති ජරා ව්‍යාධි මරණ. ඒවත්
තියෙනවා.
ඒවත් තියෙනවා. හැබැයි බුද්ධ දේශනාවල තියෙන්නේ නිවනේ ඉව නැහැ කියලා. නේද? කිසිම දුකක් පිහිටන්නත් බෑ. එතකොට නිවන ලැබෙන්නේ කොයි වෙලාවේද? රහත් වෙන වෙලාවේද? පිරිනිවන් පාන වෙලාවේද? දහමට අනුව නම් රහත් වෙන වෙලාවේ එන්න ඕනේ. දුක සම්පූර්ණයෙන් නැති කරන්න. එනාත දැන් අපට ඔක තේරුම් ගන්න බෑ. දැන් දැන් බුදුහාමුදුරුවෝ වයසට ගියා නම් එහෙනම් එක පැත්තකින් දැන් දුක නැති කරලා නැහැ කියන ප්‍රශ්නේ එනවනේ. ලෙඩ වුණා නම් රහත් වෙනවා නේද? එතකොට ඔය හින්දා අපිට මතයක් ඇවිල්ලා තියෙනවා රහත් වුණත් මැරුණට පස්සේ තමයි දුක සම්පූර්ණයෙන් නැති වෙන්නේ කියලා. ආයේ උපදින්නේ නැත්තේ මැරුණයින් පස්සේ කියලා. නේද? ඒ කියන විදිහට එතකොට ඒකටයි එහෙම හිතන්නේ නැද්ද? රහතන් වහන්සේ ලෙඩ වුණා නම් වයසට ගියා නම් ඒව නතර වෙන්න ඕන මරුණයින් පස්සේ. ඒකත් ඉතින් අපිට තියෙන විශ්වාසයක් විතරයි. දැන් මරුණයින් පස්සේ අපිට පේන්නේ නැහැ. ඒක තියෙනවද නැද්ද කියන එක විශ්වාසයක් විතරයි. හැබැයි රහත් වුණා කියන්නේ ජීවත් වෙද්දී ඒ දහමට අනුව නම් රහත් වෙනවා කියන්නේ දුක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. සම්පූර්ණයෙන් දුක්ඛ නිරෝධය තමයි නිවන කියන්නේ නේ. ටිකක් හරි ඉතුරු වුණා නම් ඒකට නිවන කියන එකත් වැරදි. විශේෂයෙන් අපි දුකයි කියලා හිතන ටික එහෙමම තියෙනවා. ඒක වෙන එක වායත යන එක වැරදි එක එහෙමම තියෙනවා නම් ඇයි රහත් වුණා කියන්නේ කියන ගැටලු වෙනවා නේ. එතකොට ඒ කාලේ ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ යමක ස්වාමීන් වහන්සේ යමක සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒ බුද්ධ කාලේ උන්වහන්සේ කියනවා ඒ සූත්‍රේ තියෙනවා මේ රහතන් වහන්සේ කීනාශ්‍රවෝ කියලා. කියන්නේ කීනාශ්‍රවෝ නහෝති පරං මරණාති. මොකක්ද ඒ කියන්නේ? නහෝති නැහැ පරං මරණාති. මරණයෙන් පස්සේ රහතන් වහන්සේ මරණයෙන් පස්සේ නැහැ. ඒ මරණය අර විස්තර කරනවා කායස්ස බේදෝ එහෙම එහෙම කියලා. කියන්නේ අපේ සම්මත මරණය. ඒක රහතන් වහන්සේ මරණයෙන් පස්සේ නැහැයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක මට වැටහෙනවා කියලා උන්වහන්සේ මේ කියනවා. එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා කියනවා උන්වහන්සේට මේ ඕක පාපක අකුසල දෘෂ්ටියක්. එහෙමමයි කියන්නේ. පාපක අකුසල දෘෂ්ටියක් ඕක අත්හැරගන්න කියලා. උන්වහන්සේ අහන්නේ. උන්වහන්සේ නෑ නෑ මට බුද්ධ දේශනාව වැටහෙන්නේ මෙහෙමයි කියලා ඒකම කියනවා.
රහතන් වහන්සේ
මරණින් මත්තේ නැහැ කියන එක. රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ කියන එක. ඒ අදහස අනිත් ස්වාමීන් වහන්සේලා කියනවා ඕක පාපක අකුසල දෘෂ්ටිය. ඕක අතහැර ගන්න. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ අහන්නේ නැහැ නෑ නෑ මට මේ බුද්ධ දේශනාව එහෙම තමයි වැටහිලා තියෙන්නේ කියලා ඒකම දේශනා. එතකොට මේ අනිත් ස්වාමීන් වහන්සේලා ගිහින් පරිත්‍ථාමඳුරවන්ට කියනවා මේ කතාව. මෙන්න මේ යමක භික්ෂුවට මෙන්න එහෙම පාපක අකුසල දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. අපි කිව්වට අහන්නේ. ඔබ වහන්සේ ගිහින් පැහැදිලි කරලා දෙන්න කියලා. ඒ සරි සාමුදුරු මේ එන්න කියලා කොහොම හරි හම්බ වෙලා ආගිය තොරතුරු කතා කරලා අහනවා මේ හැම කතාවක් කියනවා කියන්නේ ඇත්තද කියලා. එතකොට ඔව් කියලා ඒකම කියනවා. කිනාසවෝ නහෝති කරං මරණාසී මේ විදිහට තමයි මට තථාගතයන් වහන්සේගේ දහම
තේරිලා
තියෙන්නේ කියලා. එතකොට සරියුත් සාමුදුරු අහනවා ඉස්සෙල්ලා අහනවා මේ රූපය කියන එක ගැන විස්තර ටිකක් අහනවා. රූපය කියන එක ඔය විස්තර කරන තැන තියෙන නිට්ටයද අනිත්‍යද? හා අනිත්‍යයි කියනවා. ඒක අනිත්‍ය නම් සැපද දුකද කියලා අහනවා. දුකයි කියනවා. ඒකට යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම මගේ ආත්මය කියලා ගන්න එක සුදුසුද? ඔහොම ප්‍රශ්න කරගෙන යනවා. රූපය ගැන, වේදනාව ගැන, සංඥාව, සංකාරි, විඥානේ. ඒ විදිහටත් අහනවා. තව ඔය එක එක විදිහට රූපය කියන්නේ මොකද්ද කියලා ඔහම හොඳට විස්තර ටික අහනවා. ඊළඟට අහනවා ඔබ ඔය කියන රහතන් වහන්සේ පැනෙවි රූපය නිසාද කියලා. මරණයන් පස්සේ නැහැ කියන රහතන් වහන්සේව පැනෙව්වේ රූපය නිසාද කියලා අහනවා. ඒ කියන්නේ ශරීරය නිසාද? වගේ.
භෞතිකයි වගේ.
ඔව්. දැන් රූපය ගැන හොඳට පැහැදිලි කරලා නේ යන්නේ. එතකොට කියනවා නැහැ කියලා. රූපය නිසා කියන්න බෑ. ඔගේ අහනවා වේදනාව නිසාද, සංඥා නිසාද, සංකාර නිසාද, විඥාන නිසාද කියලා. එකක් එක්කත් පනවන්න බැරි වෙනවා. ඊට පස්සේ අහනවා ඒවා වෙන වෙනම එහෙම නෙවෙයි නම් ඔය පහම නිසාද කියලා. එතකොටත් නැහැ කියනවා. ඊළඟට අහනවා එහෙනම් ඔය පහෙන් තොරවද ඔය රහතන් වහන්සේ ගැන කතා කරන්නේ? ඒත් නැහැ කියනවා. හරි. ඊළඟට අහනවා ඔබ දැන් ඉස්සෙල්ලා කියපු ඒ ප්‍රකාශ ගැන මොකද කියන්නේ කියලා. රහතන් වහන්සේ මරණයෙන් පස්සේ නැහැයි කියපු එක. එතකොට යමක සංඝහන්සේ කියනවා මේ ඉස්සර මන් ධර්මය දන්නේ නැති කාලේ ඔය වගේ ප්‍රකාශ කළා. දැන් ඔබ වහන්සේගෙන් දහම අහලා අවබෝධ කරගමු හින්දා මට දැන් වැටහෙනවා ඒක වැරදි කියලා කියලා. ඒක හරි ලස්සන සූත්‍රයක්. ඊළඟට හරිත් හඳුරෝ නිකන් ඉන්නේ. ඊළඟට අහනවා දැන් ඔබගෙන් කවුරු හරි ඇවිල්ලා ඔය ප්‍රකාශ කළොත් කොහොමද උත්තර දෙන්නේ කියලා. ඊට ලස්සනට අර කියා දීපු ටික අනිත් පැත්තට
කියනවා.
ඒක තව ඒ සූත්‍රය කියවලා බලන්න හරි වටිනවා. යමක සූත්‍රය කියලා. ඔව්. ඒකේ ඊට පස්සේ කියනවා මේ ඔබට මේ මොහොතේ රූපේ නිසාවත් වේදනාව සංඥාව සංකාර විඥාණය නිසා මේ රහතන් වහන්සේ නමක් පනවන්න බැහැ නා. දිට්ඨ දැමීම කියලා කියන්නේ නේ. දිට්ඨ දැම මේ මොහොතේ රූපේ නිසාවත් පණවන්න බෑ රහතන් වහන්සේ කෙනෙක් කියලා. මේ 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 පහ නිසාම බෑ, මේ පහෙන් තොරවත් බෑ. එහෙනම් ඔය දැන් කතා කරන අර මැරෙන මොහොතේ රහතන් වහන්සේ කෙනෙක් කියන එක මොකද්ද කියලා. ඔහොම අහලා තමයි තේරුම් කරන්නේ. එතකොට ඔන්න වැරද්ද තේරෙනවා. ඒ කියන්නේ අපි පනෝගෙන රහතන් වහන්සේටත් මේවා අයිති කරලා රූපෙත් අයිති කරලා ඒකට වෙන දේවල් තමයි මේ මේ අර
කියන්නේ අපි හදාගත්ත
විදිහ අපි හදාගත්ත අපි හිතන්නේ නේ. හරි රහතන් වහන්සේ කියනකොට ඒ අවිද්‍යාව දුරු වෙනකොට රූපය පිහිටන්න බෑ. කයෙන් එතර වෙලා රූපේ ලෝකෙට අයිති දැන ඒ උන්වහන්සේට රූපය අදාළ නැහැ අපිට අදාළ වුණා. ඔව් අපේ ශරීරයක් හදලා මෙන්න රහතන් වහන්සේගේ ශරීරේ ඒ ශරීරේ වයසට යනවා කියන අදහසේ ඉඳන් අපි කතා කරන්නේ. එතකොට අපි දැඩිව විශ්වාස කරනවා රහතන් වහන්සේට ශරීරය තියෙනවා. ඒ ශරීරය තමයි ලෙඩ වෙන්නේ. ඒ ශරීරය තමයි වයසට යන්නේ. එතකොට රූපය පිරිසිඳ දකින්නවා කියනකොට තේරුම් ගන්න ඕන රූපය කියන එක පටිච්ච සමුප්පන්න දෙයක්. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හැදෙන දෙයක්. එයා දහමේ තියෙනවා. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් එහෙම එහෙම තියෙනවනේ විස්තර කරමු. එතකොට අන්න ඒක තේරුම් ගන්න තමයි මම අර උපමාවක් දෙන්නේ. වතුරට එබෙන බල්ලා හිතනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට එයාට තව බල්ලෙක් පිහිටන්නේ මොකක් හින්දාද? අවිද්‍යාව මත. ඇත්ත නොදන්න කම මත. අන්න ඒ වගේ තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ අපේ ශරීරයේ කියන රූපයත් පිහිටන්නේ අවිද්‍යාව මත. ඕක අපිට පේන්නේ නැහැ. අර වතුරේ ඉන්න බල්ලෙක් වගේ අපිත් අපේ ශරීරය හදාගෙන තියෙනවා. අනුන්ගේ ශරීරයක් හදාගෙන තියෙනවා. ඔන්නයි ධර්මතාවය තේරුම් ගත්තොත් විතරයි මේක තේරුම් ගන්න පුළුවන් මේ ලෝකෝත්තර දර්ශනයෙන් කියනකොට. දැන් බල්ලගේ උපමාව ගන්න දැන් අපිට මේක කිව්වට අපිට තේරෙන්නේ නැහැ මේ අපි හිතන්නේ තියෙන ශරීරයක් ගැනමනේ අපි කියන්නේ කියලා. දැන් අර උපමාව ඉදි පේනවනේ ඉන්න බල්ලෙක් ගැනද ඔය කතා කරන්නේ? නැහැ. මෝඩකමට පණවගත්තු. මෝඩකමට හදවාගත්තු. නේද? තර් බල්ලා ඔක නොදන්න තාක්කල් තව බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටියකමයි ඉන්නේ. එයා අපෙන් අහන්න පුළුවන් අර බල්ලා වයසට යනවද? අර බල්ලා ලෙඩ වෙනවා? අර බල්ලට බඩගිනි වෙනවද? ඔය ප්‍රශ්න ටික අහනවනේ නේ. අපිටත් ඕකම තමයි වෙලා තියෙන්නේ. රහතන් වහන්සේගේ ශරීරයට එතකොට මේවා වෙන්නේ නැද්ද කියලා අපි අහනවනේ. රහතන් වහන්සේගේ මනස කියන්නේ අවිද්‍යාව නොයදෙන මනස. එහෙනම් අවිද්‍යාව මත හටගන්න ඒවා හටගන්න විදිහක් නැහැ. ඒතර දහමෙ පෙන්නනවා කෙලින්ම කය රූපය කියන එක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා. දැන් අපිට ඒක පේන්නේ නැහැ. හැබැයි නිකමට හිතන්න දැන් අපි අවිද්‍යාව හින්දා ඔක හදනවනම් අවිද්‍යාව නැති මනසට ඒක හැදෙන්න විදිහක් නැහැ. ඔන්නෝක තමයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. මේ ඇතිකල්හි මේ වේ මේ නැත්තං ඔහොම වෙන්න බෑ කියන ධර්මතාව. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. එතකොට මේ කය පටිච්ච සමුප්පන්නයි කියලා දකිනවා නම් ওই ටික දකින්න ඕනේ. අපිට තේරෙන්නේ නැත්තං ඒක හොයන්න වෙනවා. ඒ හොයන විදිහ දහමේ කියා දීලා තියෙනවා. හරි. දැන් බලන්න ඒ බල්ලගේ උපමාවෙන් බලන්න. දැන් අපිට ඔක බලන්න බෑ අපේ මුලාවයි කියලා තේරෙන්නේ නැති හින්දා. දැන් බල්ලා වතුරේ බල්ලෙක්ගේ ශරීරයක් තියෙනවා කියලා හිතන එකම ශරීරයක් පිහිට ඕන එකම දුක නෙවෙයිද? මෝඩකමට නේ. බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන එකම නේද දුක? මේක පැහැදිලි. දැන් ඒකෙදි ගන්න එතකොට ඒ රූපය බාර ගැනීමම දුකයි. අපිට කියනවා රූප උපාදානය දුකයි කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට අපි තේරුම් ගන්නවා රූපයක් බාර ගැනීමම දුක. ඒ කියන්නේ රූපයක් ඇත කියලා බාර ගැනීමම දුකයි. ඒ උපමාදි පේනවා නේද? වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා බාර ගැනීමම දුකයි. හැබැයි ඒක කියන්න නම් අපි දැකලා තියෙන්න ඕනේ ඒක හැදුවේ අවිද්‍යාව මත කියලා. ඒ අවබෝධයේ මතයි ඒක දුකයි කියන්න පුළුවන්. නේද? ඒ කියන්නේ සමුදය හටගත් එක කොහොමද කියන එක දැක්කොත් විතරයි හටගත්තු දේ දුකයි කියන්න පුළුවන්. අනතන් තමයි ඒ දුක්ඛ ආර්ය සත්‍යය තේරුම් ගන්නවා නම් අනිවාර්යයෙන් සමුදය දැකලා ඉන්න ඕන. සමුදය දැක්කේ නැති කෙනාට ඒක දුකයි කියන්න බෑ.
සමුදය කියලා කියන්නේ දුකට හේතුව කියන එක.
දුකට හේතුව. ඒ කියන්නේ දැන් රූපය නම් දුක, රූපය හටගත්ත හැටි දැක්කොත් විතරයි ඒක දුකයි කියන්න පුළුවන්. ඒක මෝඩකමට හැදුවා කියලා දැක්කොත් විතරයි ඒ හදපු දේ දුකයි කියන්න පුළුවන්. නේද? දැන් අපි මොකක් හරි රූපයක් පණ තියෙන වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අපි හිතමු මේ පුටුව කියලා. හරි. දැන් මෙතන පුටුවක් තියෙනවා. අපිට දුකයිද? නැහැ. නේ? පුටුවක් තිබුණාට මොකද්ද දුක? ඔයගේ තමයි දැන් වහන්සේලාගේ වගේ වන්න ශරීර තියෙනවා. මේ ශරීර තිබුණාට අපිට දුකයිද? නැහැ නේ. හැබැයි අපි මේ මොහොතේ රූප උපාදාන කරනව නේද? පුතුව කියන රූපේ උපාදාන කරලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඕක දුකයි කියලා. දැන් අපිට තේින්නේ පුටුවක් කියලා බාරගත්තට අපිට දුකක් හටගත්තා කියලා. නේ. අන්න තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියන එක අපිට තේරෙන්නේ නැහැ කියන්නේ. මේ ලෝකයක් හදන එකම දුකයි. ලෝකේ පවතින්නේ දුක මත. එයා බුද්ධ දේශනා. ඒ පුටුව කියන්නේ ලෝකේ. හැබැයි අපිට ඕකේ හැංගිලා තියෙන දුක තේින්නේ නැහැ. ඇයි දුක තේින්නේ නැත්තේ? සමුදය බැලුවේ නැහැ. හටගත්තේ කොහොමද කියලා හෙව්වේ නැහැ. අපි රූපේ විතරයි බාරගත්තේ. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නන වැඩපිළිවෙලේ තියෙන්නේ සමුදය ධම්මානුපස්සී වෙන්න. කායනුපස්සනා සතිපට්ඨානෙ ගත්තොත් සතිපට්ඨාන සූත්‍රයේ අජ්ජත්ත කයේ හරි බහිද්ද කයේ හරි කායනුපස්සී විහෙරති වෙන්න කියනවා. ඒ කායනුපස්සී විහෙරති වෙන්නේ කොහොමද? කායේ කායනුපස්සී විහෙරති වෙන්නේ කොහොමද? ඒක පටන් ගන්න තැන තමයි සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. අහලා ඇති එකනේ සතිපට්ඨාන සූත්‍රයේ. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. ඒ කයෙහි සමුදය ධර්මය දකින්න. මොකටද සමුදය ධර්මය දකින්න කියන්නේ? අන්න අර දේ අවබෝධ කරගන්න. ඒ සමුදය අපි යන්න ඕන අවිද්‍යාව දක්වා, ආයතන මුලාව දක්වා. අපේ මෝඩකම මතයි රූපේ පණෝ ගත්තේ. දැන් වතුරේ බල්ලා හැදුවේ ආයතන මුලාව මත. නැත්තම් මෝඩකම මත. ඔන්න ඔය ඕකමයි අපිත් අපි ආයතන පාවිච්චි කරලා කරන්නේ. අපි හිතුවට තියෙන දේ පේනවා කියලා. දැන් බල්ලත් හිතන්නේ තියෙන දේ පේනවා කියලා. එනකට ඇත්ත ඒක නෙමෙයි. ඇත්ත වෙහිලා තියෙන්නේ. ඒ ඇත්ත පෙන්වන්නේ බුදු කෙනෙක් විතරයි. බුදුහාමුදුරුවෝ පෙන්වනවා ඒ ලෝකේ හැදලා තියෙන්නේ ආයතන මුලාවෙන්. සලායතන ලෝකයක්. අන්නේ මුලාව සමුදය අපේ මුලාව නැත්තම් අවිද්‍යාව කියලා දැක්ක කෙනාට විතරයි අපේ හැමදේම දුක්ඛාරය සත්‍ය දකින්න පුළුවන්. ඒ මොඩකම මත පැනෙව්වා නම් ඕක දුකයි. බුදුහාමුදුරුවෝ කෙටියෙන් කියන්නේ ඒකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන තැන දැන් තියෙන්නේ ඕක. රූපේ උපාදාන කළා නම් දුකයි. උපාදාන කළා කියන්නේ බාරගත්තා නම්. දැඩිව විශ්වාස කළා. දැන් අපි මෙතන පුටුවක් තියනවා කියලා දැඩිව බාර අරන. කවුරු හරි ඇවිල්ලා නැහැ කිව්වොත් අපි පිළිගන්නේ නැහනේ. අපි තර්ක කරනවානේ කොහොමද නැහැ කියන්නේ නේද? දැන් අපි බල්ලා වතුරට බුරුබුරා ඉන්න. අපි ගෙහින් කියනවා ඔතන බල්ලෙක් නැහැ බුරන්න එක. දැන් ඌ පිළිගන්නේ නැහනේ තර්ක කරනවානේ. ඔයා කොහොමද නැහැ කියන්නේ අර ඉන්නේ කියලා. අපිත් ওই තර්ක ටිකම කරනවා නේද මේ. කවුරු හරි මෙතන පුටුවක් නැහැ ඔය මෝඩකමට මනෝගයක් තේ කිව්වා. ඒත් අපිට තේරෙන්නේ නැහැ. ඇයි නොතේරෙන්නේ? අපි අර කායනුපස්සනාව වඩලා නැහැ. සමුදය ධම්මානුපස්සී උනේ නැහැ. සමුදය ධම්මානුගතී වුණොත් එන අවබෝධය තමයි ආයතන මුලාව මතයි ඔබ පැනෙන්නේ කියන එක. අන්න ඒක දැක්කොත් මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවය. ඒක එතකොට අපිට නුවණක් එනවා. එතකොට අපේ මෝඩකම තියෙනකන් ඕක තියෙනවා නම් මෝඩකම නැති මනසට ඕක හත ගන්න පුළුවන්. බල්ලට වතුරේ බල්ලෝ පිහිටියට අපිට පිහිටන්නේ නැහැ. ඒ මෝඩකමට හදන දේ මෝඩකම නැති මනසට හැදෙන්නේ නැහැ. එතකොට ඒ හැදෙන්නේ නැති බව, උපදින්නේ නැති බව, ඒකට කියනවා නිරෝධය කියලා. එහෙනම් රූපය පිහිටියානම් ඒක දුක. ඒක දුක්ඛේ ඥානං. ඇයි රූපේ පිහිටියේ? මේ සමුදේ මෝඩකම නැත්තම් අවිද්‍යාව යෙදුන හින්දා. අවිද්‍යාව තියෙනකන් රූප තියෙනවා. අවිද්‍යාව නැත්තම් රූප පිහිටන්න බෑ. තවද තේරුම් ගන්නවා නම් රහතන් වහන්සේගේ මනස ඒ වගේ එකක්. අපි අවිද්‍යාවෙන් හදන ඒවා උන්වහන්සේට හැදෙන්නේ නැහැ. බල්ලා විද්‍යාවෙන් හදන එක අපිට හැදෙන්නේ නැත්තම් නේද? අපි මෝඩකමට කරන ටික රහතන් වහන්සේ කරයිද? නැහැ. ඇත්ත දැකපගෙන එහෙම වෙන්නේ නැහැ. අනේ කියනවා නිරෝධය. දැන් හැබැයි අපිට ඔක හිතාගන්න ඥානයක් විතරයි තාම නිරෝධ කරලා නෙවෙයි. ඔන්න ඔය තුන දකිනකොට දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං. දැන් එහෙනම් අපිට නුවණක් එනවා. එතෙන්ට යන්න මොකද්ද කරන්න ඕන කියන එක. ඒක තමයි මග්ගේ ඥාන. එතකොට කවුරු හරි ඇවිල්ලා මෙන්න මෙහෙම කරාම නිවන් දකින්නවා කිව්වට අපිට දැන් අරකට දාලා බලන්න පුළුවන්. මේක අවබෝධ වෙනවද? සමුදය අවබෝධ වෙනවද? නැත්නම් ඉතින් ඕක මාර්ගෙ වෙන්න බෑ. හැදෙන්නේ. එතකොට පේනවා ඇයි බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානෙට ඒකායන මාර්ගය කිව්වේ. ඒකායනෝ භික්ඛවේ අයං මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්‍යයගේ විසුද්ධිය පිණිස තියෙන එකම මාර්ගය මේක. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මොකද්ද මේ සතර සතිපට්ඨාන? අපි සතිපට්ඨාන එකක් ගත්තොත් වෙනවා හතරෙම තියෙන්නේ ඕක. ආනුපස්සනාව තියෙන්නේ වඩන්න පටන් ගන්න තියෙන සමුදය ධම්මානුපස්සී. ඇයි සමුදය දකින්න කියලා කියන්නේ? සමුදය දැක්කොත් ඔන්න මේ සතර ඥානෙ පහළ වෙනවා. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං. මේ ඔය සතර ඥානෙ ආවොත් ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. එහෙමයි. ඒ සම්මාදිට්ඨිය ආවොත් කරන දේ, සම්මාදිට්ඨිය මත කරන දේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනවා. ඒක අනුව හිතනකොට සම්මා සංකප්ප. ඔක නොදන්න කෙනාට ඒක වැඩෙන්නේ නැහැ. අපට දැන් පේනවා බබහසෙට දුකයි දුක්ඛාරය සත්‍යයි දෙකේ වෙනස. දුක කියන එක දැන් අපි වයසට යන එක දුක තමයි. ලෙඩ වෙන එක දුක තමයි. හැබැයි දුක්ඛාරය සත්‍ය කියන එක ඊට වඩා නෙමෙයි. දැන් අපිට ශරීරයේ දුක තියෙන්නේ වයසට ගියොත් විතරයි, ලෙඩ වුණොත් විතරයි. ලෙඩ නොවුනොත් එහෙම දුක නැහැ. ශරීරේ තියෙන දුක නැහැ. නැහැ. එහෙම දහමක් නෙමෙයි මේක. ශරීරය තියෙනවා නේද? ඔක තමයි ලෝකේ නැත්නම් රූපේ. අපි ශරීරේ බාරගත්තනම් ඕකමයි දුක. කියන කන්ට එන්නවා. මොකයි දුක්ඛේ ඥානං? ඒ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක. පුටුවක් තියනවා නම් තියනවා කියන එකමයි දුක. හැබැයි ඒ දුක තේරුම් ගන්න නම් එතන වැරද්ද හොයා ගන්න ඕන. ඒ වැරද්ද හොයන්න අපි සමුදේ හොයාගෙන යන්න ඕන ආයතන පැත්තෙන්. ওই පුටුව තියනවා කියලා දැනගත්තේ මොන ආයතනවලද? එහෙන් දැක්ක හිතෙන් හිතුවා. එතනට යන්න ඕන. ඒක එහෙන් දැකීමේදී වෙන මුලාව හොයා ගන්න ඕන. හිතෙන් හිතනකොට වෙන මුලාව හොයා ගන්න ඕන. ඒ මුලාව මතයි එළියේ තියනවා කියලා බාරගත්තේ. ඒක හොයන්න අර අර බල්ලගේ උපමාවෙන්ම තේරුම් ගන්න පුළුවන්. දැන් බල්ලත් එහෙන් දැක්ක හිතෙන් හිතුවා. ඇහැට පේනවා බල්ලෙක් වගේ. නේද? සතහන පේනවා. ඇහැ හදලා දෙන සතහනේ බල්ලෙක් වගේ තියෙනවා. ඒකට හිතෙන් ඒක දිහා බලාගෙන හිතනකොට ආහොම් පේන්නේ බල්ලෙක් කියලා හිතනවා. ඒ දෙකේ වැරදක් නැහැ. අපි කරන්නේත් ඒකමයි. අපිට මෙතන එහෙන් හදලා දෙන සටහනේ පුටුවක සටහනක් තියෙනවා. අපි ඒ දිහා බලාගෙන හිතෙන් හිතනකොට ආ ඔය සටහන කියන්නේ පුටුව. කල්ලා හිතපු හැටි අපි හිතපු හැටි වැඩි වෙනසක් නැහැ. ඊළඟට අපි විශ්වාස කරනවා ඔය අඳුරගත්ත පුටුව තියෙන්නේ අපත. බල්ලා විශ්වාස කරනවා ඔය දැනගත්තු බල්ලා ඉන්නේ නිඳේ. ඒක බල්ලා ආයතන මුලාවේ නම් ඉන්නේ අපිත් ආයතන මුලාවේ වෙන්න ඕන. අපට ඔක පේන්නේ නැහැ. ඔක පෙන්නලා දෙන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒකයි මේක පෙරණ ඇසූ ඉරු දහමක් මේ අවබෝධ වුණේ කියලා දේශනා කරන්නේ. පුබ්බේ අනනුසුතේ සුදම්මෙන්. ඒ කියන්නේ කෙටියෙන් ඔක විස්තර කළොත් ඔන්න ඔයගේ දෙයක් අපේ හැමෝටම දුකයි දුක්ඛාර සත්‍යය කියන එක. ඒක දුක්ඛාර සත්‍ය කියන එක හැම තැනම හැම අරමුණේම තියෙනවා. ඒ දුක්ඛාර සත්‍ය දැන් පුටුව තියෙන එක දුක්ඛාර සත්‍ය පුටුවක් කියලා බාරගන්න එක. පුටුව නිසා දුක් විඳින එක ලෝකෙටයි තියෙන්නේ. කෙනෙකුට ওই පුටුව නිසා දුක් වෙනින්නත් පුළුවන් කෙනෙකුට සතුටින් ඉන්නත් පුළුවන් ඒක සාපේක්ෂකයි. මේ පුටුව හොඳයි හරි ලස්සනයි යතිනවා කියලා කෙනෙක් හිතනවා. අනේ ඕක කැඩිලා පරණ වෙලා මෙතෙන්ට හොඳ නැහැ කියලා දුක් වෙන්නත් පුළුවන්. ඒක හිතන කෙනා කියලා. හැබැයි ඒ දෙන්නට ඒ සැප හෝ දුක එන්නේ පුටුව බාරගත්තු හින්දානේ. ඒක හරියට අර ගන්න අතන බල්ලෙක් ඉන්නවා. උමගේ ගෑම ටික හොරෙන් කයිද කියලා අන්න බල්ලා ගැටෙනවා. එහෙම නැත්නම් උන්ට බඩගිනිය තියෙන කෑම ටිකක් දෙන්න ඕන කියලා දානමය කුසල් සිතුවිල්ලක් එන්නත් පුළුවන්. ඒ දෙකම එන්නේ මොකක් හින්දාද? බල්ලෙක් ඉන්නා කියලා පිහිටවපු හින්දා පිළිගත්තා. එතකොට අපි ඊට පස්සේ කරන ටික නෙමෙයි මේක දකින්න තියෙන්නේ. අවිද්‍යාවෙන් මේක හදන එකම ලෝකය සකස් වීමම දුකයි කියන තැන. අපිට තමයි දහමෙන් දෙන වචනේ අර සංඛාර දුක්ඛේ කියන එක. දුක්ඛ දුක්ඛත් නෙමෙයි විපරිණාම දුක්ඛත් නෙමෙයි සංඛාර දුක්ඛ. සකස් කිරීමම දුකයි කියන තැන. එතනින් දැක්කොත් තමයි මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක තේරුම් ගන්න පුළුවන්. නැත්තම් අපි අර අපට ගෝචර වෙන දුකක් ගැන, ඒ කියන්නේ ලෝකෙට අයිති දුකක් ගැන කතා කර කර ඉන්න ඒක ඉතින් සාපේක්ෂයි. පුද්ගලයන් දැන් මට දුක ඔබ වහන්සේට දුක නැති වෙන්න පුළුවන්. ඉතින් දැන් කෑමක් ගත්තොත් එහෙම නේද? කේක් කෑල්ලක් ගත්තොත් ඉතින් සීනි වැඩි කරාට ඒක දුකයි. නැති කරාට හරි ෂෝක් වෙපරි. හැබැයි ඒ සතෝ දුක සාපේක්ෂයි. ඒක ආර්ය සත්‍ය නේද? ආර්ය සත්‍ය උනා නම් කේක් කෑනට වෙනස් වෙන්න බෑ. දුකන් දුක වෙන්නේ අපිට මනුෂ්‍ය ලෝකෙත් දුක්ඛාරය සත්‍ය තියෙනවා. දිව්‍ය ලෝකෙටත් දුක්ඛාරය සත්‍ය පොදුයි. අපිට හිතන්නේ මනුෂ්‍ය ලෝකෙ දුකයි දිව්‍ය ලෝකෙ සත්‍යයි කියලා නේ. එහෙම වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය හැම භූමියටම පොදුයි.
තුන් භවයටම පොදුයි.
තුන් භූමියටම බ්‍රහ්ම ලෝකෙටත් ඒක පොදුයි. ඒකට අපිට ඒ ලෝකේ හැරි බ්‍රහ්ම ලෝකේ හැරි දුක නෑ කියන්න පුළුවන්. හැබැයි දුක්ඛාර සත්‍ය නෑ කියන්න බෑ. එතනයි වෙනස තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ හදන ගතිය එතනක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා ලෝකය කියන්නේ දුක. අපිට ලෝකේ අඳුර ගන්න ලේසිම දේ තමයි රූප. රූපවලින් නේ අපිට ලෝකේ හැදිලා තියෙන්නේ. ඒතර හැම රූපයක්ම දුක්ඛාර සත්‍යයට යටත් වෙනවා. ඒක මම ඒ රූපෙට විස්තර කළා වගේ ඉතින් තව ගැඹුරට යනකොට වේදනාව සංඥාව සංකාර විඥාන මේ පහටම ඔය ටිකමයි කියන්නේ. හා අනව අතන තමයි ඉතින් මේ තේරුම් ගන්න තියෙන තැන.
හැදිලි කරගන්න තියෙන තවත්
නේද? එහෙමයි. ඒක තේරුම් ගත්තොත් සම්මා දිට්ඨිය ඇති වෙනවා. සම්මා දිට්ඨිය ඇති වුණොත් ඉතින් මාර්ගයේ තමන් අතේ තියෙන. තව කෙනෙක්ගෙන් අහන්න දෙයක් නැහැ දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. ඔන්නෝක අවබෝධ කරනකන් ඉතින් වැඩ පිළිවෙලක ඉඳෙන්නවා. රූපේ පනෝන එකම දුකයි කියලා අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. නැත්නම් වේදනාව පැනවෙන එකම බාරගන්න එකම දුකයි කියන එක තේරුම් යනකන් Tamanට පැහැදිලි වෙනකන් වැඩ පිළිවෙල තියෙනවා. ඒක තමයි සතර සතිපට්ඨානය. ඒක අපිට මේක තාම පේන්නේ නැහැ කියන්නේ සතිපට්ඨානේ මොකක් හරි වඩලා නැහැ. දැන් රූපේ දුකයි කියලා පේන්නේ නැත්තේ අපි කාණු වසනාව වඩලා නැහැ. ඒකත් පේනවා
මුල හොඳට පැහැදිලි වෙන්න ඕනේ.
එහෙමයි. එහෙමයි. මාර්ගේ පැහැදිලි වෙන්න ඕන. නැත්නම් අපි කවුරු හරි කියන එකක් කර කර ඉන්නා මිසක් මේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ
නැහැ. මාර්ගේ තමයි ගැටලු තියෙන්නේ.
අපි හිතනවා අපි දුකක් දන්නවා, දුකට හේතුවක් දන්නවා, නිරෝධයක් දන්නවා, මාර්ගය විතරයි දන්නේ නැත්තේ. ඉතින් ඔය සාමිනාසෙලන් නමක් ළඟට ගිහින් මට මාර්ගය කියා දෙන්න කියනවා. එහෙම කියා දෙන්න බෑ මාර්ගය. කෙනෙකුට කියා දෙන්න පුළුවන් ඔය චතුරාර්ය සත්‍ය විතරයි. ඒක තේරුම් ගත්තොත් තමන්ට සම්මාදිට්ඨිය එනවා. තමන්ට සම්මාදිට්ඨිය આવොත් මාර්ගය උපදින්නේ තමන්ට. වෙන කෙනෙකුට බෑ මේ මාර්ගය දෙන්න තව කෙනෙකුට. ආරේ මාර්ගය කියන්නේ. එතකොට මේ අවබෝධය වෙන විදිහට තමයි සාකච්ඡාව කරන්න පුළුවන්. දහම. දැන් බුදුහාමුදුරන්ටත් බැරි වුණානේ තව කෙනෙක් සෝවාන් කරවන්න. පුළුවන් නෑ ඔක්කොම සෝවාන් කරනවා. උන්වහන්සේ දහම කියා දුන්නා විතරයි. ඒකෙන් කෙනෙක් සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් එයා මාර්ගය වඩනවා. නේ. ඒ හින්දා දැන් මොකද්ද මාර්ගය කියලා කියා දෙන්න කිව්වට බෑ. ඔය ඥාන අනිත් තුන නැත්තම් මාර්ග ඥානය පහළ වෙන්නේ නැහැ. මාර්ගය දැනගන්න නම් අනිවාර්යෙන් දුක මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද කියලා දැනගන්න ඕන. එයා තමයි දන්නේ මෙන්න මේ විදිහට කළොත් ඔය දුක හටගන්න එක නවත්තන්න පුළුවන් කියලා. එහෙනම් සමුදය නැති කරන්න නේද? සමුදේ හොයාගත්තේ නැත්නම් කොහොමද නැති කරන්නේ? සමුදේ අඳුරගත්තේ නැත්නම්. ඒකයි මෙන්න මේ ඒ ඥාන හතර සම්මාදිට්ඨිය කියන්නේ. දුක්ඛේ ඥානං, සමුදේ ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං අයං උච්චති සම්මාදිට්ඨි. මෙන්න මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඒකට ඒ අනිත් ඥාන තුනක් නැතුව මග්ගේ ඥානං විතරක් කාටවත් පහළ වෙන්න විදිහක් නැහැ දහමට. පැහැදිලිද? යතුළු දේනවාද? නෝක ඔතන තමයි මේ පැහැදිලි කරගන්න තියෙන තැන. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔබලන් කීයට දන්නේ යන්න ඕනේ නේ? එනවා. හරිද තියෙනවා. යනවා නම් ඔතන ඉති ඉරියක්ක් එහෙම සාකච්ඡා එකතු වුණා. ඒවා අහන්න පුළුවන්. අද ඉතින් අද හවස් වෙනකන් කොහොමත් ඉන්නවා. තාම එක හරියටම හිතුවේ නෑ. එන්න කොහොමද? එහෙල්ල එන්න පුදුවන් නම් එන්න ඉතින්. සෙඩේ එකක් බලලා නේද?